මිළඟට ගරු මදුර විතානගේ ඔබට විනාඩි 5ක කාලයක් තිබෙනවා.
ගරු මුලාසනාරණ මන්ත්‍රීතුමනි,
මට මිනිත්තුවක් දෙන්න. ගරු හර්ෂණ සුපුන් රාජකරුණ මුලසුන බාර ගන්නවා ඇති.
උලස්රාවට මන්ත්‍රීතුමනි, මේ වන විට රට ඉතාමත්ම භයානක තැනකට ඇවිල්ලා තියෙන මොකද අපි දැක්කා මේ වන විට රටේ තියෙන තත්ත්වය විශේෂයෙන්ම අපේ සහෝදර මන්ත්‍රීතුමල්ලා කරපු ප්‍රකාශ වලින්. ඒ වගේම නීතිය ආධිපත්‍ය සම්පූර්ණයෙන්ම බිඳ වැටලා ඉවරයි. ඒකම රටේ නීතිය පිළිගන්නවා කියලා පාර්ලිමේන්තු ආපු සමහර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කියනවා විවස්ථාවෙන් වැඩක් නැහැ, නීති වලින් වැඩක් නැහැ, අපි ළඟ තියෙනවා අලුත් සම්මුති, ඒ අනුව තමයි අපි කැලෑ නීති අනුව තමයි මේ රට පාලනය කරන්න කියලා. ඒ වගේ අපි දැක්ක පෞද්ගලික දවස්වල ප්‍රකාශ කරනවා. ඒ වගේම රටේ නීතිය රකින්නවා කියලා දිරුම් දීලා ආපු සමහර නීතිඥවරු විවස්ථාවෙන් වැඩක් නැහැ, අලුත් සම්මුති වලට වැඩ කරන්නේ කැලෑ නීතිය තමයි අනුව වැඩ කරන්න කියලා පොලිස් මූලස්ථාන ඉස්සරහ කියන විතරක් නෙමෙයි පොලිස් පොදිතුමාගේ ගේත් ගිනි තියන්න කතා කරා. ඒ වගේම අපි දැක්කා සමහර ආගමික පූජකවරුන් රටේ නීතියට අභියෝග කරන්න පටන් ගන්න තියෙනවා. ඒ වගේම නීතිඥ කණ්ඩායම් ගිහිල්ලා රටේ දේපල ගිනි දියපු, රාජ්‍ය දේපල මංකොල්ල කාපු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ව ඝාතනය කරපු ඒ ඝාතකයින්ව අප දෙන්න කතා කරනවා. අප අරගෙන සිප වැළඳගෙන මල් මාලා දාලා අද නීතියේ ආධිපත්‍යයට අභියෝග කරන ඒ නීතිඥ කණ්ඩායම අපි දැක්කා. නීතිපතිතුමනි, ඒ වගේම අගමිනිසුරුතුමනි, ඔබතුමාලා මේ කතා අහන් ඉන්නවනේ. අපි පසුගිය වසර පුරාවට මේ නීති ආධිපත්‍ය නීති කඩාවැටීම ගැන කතා කරා. නමුත් කිසිම කෙනෙක් මේවට ක්‍රියාමාර්ග ගත්තේ නැහැ. ඒ වගේම රාජ්‍ය බුද්ධියංශත් මම වගකීමෙන් කියන්නේ නිදාගෙන ඉන්නේ. දැන් ඇවිල්ලා එක එක දේවල් කිව්වට වැඩක් නැහැ. අශ්වය පැනලා ගියාට පස්සේ ස්ථාල වහලා වැඩක් නැහැ. දැන් වෙන්න තියෙන හානිය මේ රටට විශාල විදිහට වෙලා ඉවරයි. ඒ වගේම මේ හදිස්සි නීතිය ඇත්තටම ගැන ලොකු බිල්ලෙක් පවාගෙන යනවා. ඇත්තටම මේ හදිස්සි නීතිය දාන්නේ මේ රටේ මහ ජනතාව වෙනුවෙන්. ඇත්තටම මේ හදිස්සි නීතිය දාන්නේ මේ රටේ රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන්. ඒ වගේම රාජ්‍ය පරිපාලනය ආරක්ෂා කරගන්න. ඒ වගේම පොදු මහ ජනතාව ආරක්ෂා කරගන්න. ජාතික ආර්ථිකය ආරක්ෂා කරගන්න. විශේෂයෙන්ම රටේ සංස්කෘතිය ආරක්ෂා කරගන්නත් අපිට දැන් විශේෂයෙන්ම මේ අපේ නීති රීති අලුතෙන් හදන්න වෙලා තියෙනවා. අපි දැක්කා ගෝල්ෆේස් අරගලය තුලින් මොනතරම් රටේ සංස්කෘතිය පිරිහිලා තියෙනවද, රටේ දරුවෝ තරුණ තරුණියන් මොනතරම් සංස්කෘතිකව කඩා වැටලාද කියලා අපි දැක්කා. ඊයේත් අපි දැක්කා එතන මොනතරම් අවාසනාවන්ත තැනක්ද තියෙන කියලා. ඉතින් හදිස්සි නීතිය දාලා හරි අපේ රටේ මේ අවුරුදු 2500ක ඉතිහාසය සංස්කෘතිය ආරක්ෂා කරගන්න අපිට වෙලා තියෙනවා. අපි දැක්කා NDTV නාලිකාව ගිහිල්ලා රටේ ආරක්ෂිත ස්ථානය ජනාධිපතිතුමාගේ මන්දිර, ඒක ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ පෞද්ගලික බංගලාව නෙමෙයි, ඒක මුළු ලෝකෙම වෙන්නවා. NDTV නාලිකාවට පුළුවන් ඉන්දියාවේ ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ ඒ වගේ මාලිගා නිවාස වෙන්නන්න. ඉතින් ඒ වගේ මහා භයානක තැනකට අවිචාරවත් තැනකට මේ රට ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා අවංකවම අපි මේ හදිස්සි නීතිය දාලා හරි මේ රටට වෙන්න තියෙන විපත් ටික අපි වළක්ව ගන්න ඕන. ඒ වගේම මේ සියවසේ වෙච්ච දෙවන්තම ප්‍රශ්න රාශියකට අපේ රටත් ගොදුරු වුණා. විශේෂයෙන්ම ගෝලීය වසංගතයට අපි බලවත් ලෙස ගොදුරු වුණා. ඒ වගේම ලෝකයේ ආර්ථික කඩාවැටීමට අපිත් ගොදුරු වුණා. ඒ වගේම බලශක්ති අර්බුදයටත් අපි ගොදුරු වුණා. විශේෂයෙන්ම ඉන්දු පැසිෆික් සාගර අර්බුදයට, විශේෂයෙන්ම එක පැත්තකින් බටහිර රටවල් වල ඉන්දු පැසිෆික් ව්‍යාපෘතියත්, ඒ වගේම චීනයේ බෙල්ට් ඇන්ඩ් රෝඩ් එමණත සිල්ක් රූට් ව්‍යාපෘතියත් එක්ක විශාල බල ආරගරයක් එක්ක ඒ බල ආරගලය ක්‍රියාත්මක කරන්න මේ දේශපාලන කණ්ඩායම් කල්ලි ඉතාමත්ම අවිචාරවත් ලෙස පහුගිය කාලේ අපි පාවිච්චි කරන හැටි දැක්කා. තානාපතිවරු ඒ සදා සැදී පැහැදී වැඩ කරන ආකාරය
අපි දැක්කා.
ඒ වගේම මේ දශක තුනක මේ රටේ පාලනය කරපු සියලු දෙනා අඩු වැඩි වශයෙන් මේ අර්බුදයට වග කියන්න ඕන. ඒක නැතුව එහෙම නැතුව මේ බොරුවට කතා කරලා කිඹුල් කඳුළු එහෙල්ල වැඩක් නැහැ. අවංගෝම දැන් හරි සත්‍ය තේරුම් ගන්න මේ වෙනින් අපි වැඩ කරන්න ඕන. ඒ වගේම මේ රටේ ලොකු සමාගම් දෙකක් තියෙනවා. ඒ සමාගම් දෙකට තමයි මේ ප්‍රොජෙක්ට් එක බාර දීලා තින්නේ. ජාතික ආරක්ෂා නිසා බිඳවට්ටපල්ලා, ජාතික ආර්ථිකය කඩපල්ලා, රටේ පරිපාලනය අවුල් කරපල්ලා, ජන ජීවිතය අවුල් කරපල්ලා, රට තුළ සිවිල් යුද්ධයක් ඇති කරලා, එක්සත් ජාතීන්ගේ සංවිධානයට මේක ගැට ගහලා, තවත් සුඩානයක්, තවත් හයිටියක් කරපල්ලා කියලා ඒ කොම්පැනි දෙකට බාර දීලා තියෙනවා මේ රටට කියලා අහන මිනිස්සු. ඒ කොම්පැනි දෙක තමයි ජනතා විමුක්ති පෙරමුණ, සීමා සහිත ජනතා විමුක්ති පෙරමුණ සමාගමත්, සීමා සහිත පෙරටුගාමි සමාගමත් රුපියල් බිලියන ගණනක ප්‍රොජෙක්ට් එකක් බාර දීලා තියෙන්නේ. ඒ ප්‍රොජෙක්ට් එක තුලින් අද අපි දැක්කා
මන්තුමා කාලය අවසන්
මාර්තු 23 වෙනිදා විශේෂයෙන්ම අනුර කුමාර මැතිතුමාගේ ප්‍රකාශය. අපිට විවස්ථා වැඩක් නැහැ, රටේ නීති වැඩක් නැහැ, අපි මහපාරේ මේ ගනුදෙනුව බාර මේ විසඳ ගන්නම් කියලා චණ්ඩි පාට දැම්මේ. ඒක නිසා මට ගොඩක් දේවල් තියෙනවා කියන්නේ. අපි මේ ඩයස්පෝරා එක කොහොමද මේකට සම්බන්ධ වුනේ, පූජකයෝ කොහොමද සම්බන්ධ වුනේ, තානාපතිලා මොන වගේ විනසනයක් කරාද කියලා මම හැන්සාඩ් ගත කරනවා මගේ කතාව මූලාසන. මම
ඊළඟට කාවින්ද ජයවර්ධන මහතුමා ඔබතුමාට විනාඩි 4ක කාලයක් තියෙනවා.
බේමින් විස්තුති සභාපතිතුමනි, මේ ආණ්ඩුවට හදිසි නීතිය අවශ්‍ය වෙලා තියෙන්නේ ඇයි? මේ ආණ්ඩුවට පේන්නේ නැද්ද මහා පාරේ තියෙන මිනිස්සුන්ගේ දුක? අදටත් මේ අලුත් අගමැතිවරයෙක් ජනාධිපතිවරයෙක් පත් වෙලා පෝලිං අඩුවෙලා නැහැ. මීට දවස් 4කට 5කට උඩදී වටිනා ජීවිත දෙකක් නැවත වතාවක් පෝලිමක නැති වුණා. ඉතින් මේ විදියට මිනිස්සු දුක් විඳිනකොට, මිනිස්සු බඩගින්න ඉන්නකොට ගරු සභාපතිතුමනි, මේ ආණ්ඩුවට හදිසිය තියෙන්නේ හදිසි නීතිය ගේන්නද? ඇයි මේ හදිසි නීතිය ගේන්නේ? මේ හදිසි නීතිය ගේන්නේ මර්ධනය කරන්න, මේ රටේ මිනිස්සුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය මර්ධනය කරන්න. අපි ගිනි තියන ඒවට, ඒ වගේම අලාභානිකරණයට විරුද්ධයි. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ තමන්ගේ විරෝධය උද්ඝෝෂණය කිරීමේ අයිතිය රටේ ජනතාවට තියෙනවා. එතකොට ඒ අයව මර්ධනය කරන්න, ඒ අය බය කරන්න මේ අය කටයුතු කරමින් ඉන්නවා. හැබැයි මේ ආණ්ඩුවට අමතක වෙලා තියෙනවා ගරු සභාපතිතුමනි, මේ රටට දුන්න පොරොන්දු, මේ රටට දුන්න පොරොන්දු ටික අමතක වෙලා තියෙනවා. වගේම තමයි එදා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් ලක්වෙච්ච ඒ වින්දිතයන්, අහිංසක මිනිස්සු සාධාරණත්වයක් බලාපොරොත්තු වෙලා ඉන්නවා. හැබැයි ඒකට සාධාරණත්වයක් ඉෂ්ට කරන්නේ නැහැ. හදිසි නීති ගේනවා. අපිට මතකයි මේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව කතා කරනකොට වවුනති වූ සිද්ධි අමතක කරන්න බෑ. පොලිසිය නිලධාරී දෙන්නෙක්ගේ බෙල්ල කපලා මැරුවා. මේ පරීක්ෂණ කරනකොට මොකද්ද කිව්වේ? මේ LTT නැගිටීමක් මේ LTT එකෙන් කරේ කියලා LTT පුනරුත්ථාපන වෙච්ච දෙන්නෙක්ව අත්අඩංගුවට ගත්තා. ඒ වගේම අපිට කාත්තංකුඩි අර බෝම්බේ අමතක කරන්න බෑ. මේ බෝම්බ සිද්ධියේ පරීක්ෂණ කොහොමද සිදු වුණේ කියන එක පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් වෙලා තාම තියෙනවද කියන එක පිළිබඳව අපිට සැකයක් තියෙනවා. ඒ වගේම මාවනැල්ලේ සිද්ධිය, අපිට මේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මුලට යනකොට මේ සිද්ධි ගණනාවම මතක් වෙනවා. ඒදී ගරු සභාපතිතුමනි, බුද්ධ්‍යංශ වල හිටපු ඒ නිලධාරීන් හරියට නිසි තොරතුරු ලබා ගත්තද, ඒ නිසි තොරතුරු අරගෙන හරියට ක්‍රියාත්මක වුණාද කියන එක පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා, සැකයක් තියෙනවා, ගැටලුවක් තියෙනවා ගරු සභාපතිතුමනි. මේ සිදුවීම් සියල්ලම සිදුවලා තමයි එදා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදු වුණේ. එහිදී ඒ පරීක්ෂණ කරපු ලුතිනන් කර්නල් කැලුම් මැතුමත්, ඒ වගේම අන්සාර් මැතුමත්, ඒ වගේම මේජර් ඉක්‍රම් මැතුමත්, මේ අය හරියට පරීක්ෂණ කරාද කියන එක පිළිබඳව සැකයක් තියෙනවා. හැබැයි මේ අයගේ හිතවතා, එහෙම නැත්නම් මේ අයත් එක්ක ගනුදෙනු කරන්නේ ශාලේ කියන බුද්ධි ප්‍රධානීතුමා කියන තොරතුරු තමයි අපිට අනාවරණය වෙලා තියෙන්නේ. එතකොට මේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහමොලකරු, එහෙම නැත්නම් මේකේ පස්සේ හිටියේ කවුද කියලා එදා කිව්වේ සාලේව. දැන් ආණ්ඩුවට ගිහිල්ලා ඉන්න හරින්ලා තමයි මේ කතාව කිව්වේ. එතකොට හරින්ලා දැන් ආණ්ඩුවේ ඉන්නවා. හැබැයි සාලේ SIS එකේ ප්‍රධානී අදටත් මේ තප්පරයටත්. එතකොට මේ වර්තමාන ජනාධිපතිතුමා ස්කොට්ලන්ඩ් යාඩ් පරීක්ෂණ කණ්ඩායමට සොනික් ලයි කතාවත් කිව්වේ හරින්ලා තමයි. එතකොට දැන් සලේ, එතකොට මේ දැන් සලේව SIS ප්‍රධානිය හැටියට තියාගෙන වර්තමාන ජනාධිපතිතුමා ස්කොට්ලන්ඩ් යාඩ් එකට බාර දෙන්න හදනවා මේ පරීක්ෂණ සියල්ලක්ම. එතකොට නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ නැවත වතාව මේ රටේ මිනිස්සුන්ව ගොනාට අන්දන්න හදන්නේ ගරු සභාපතිතුමනි. එතකොට අපි අහනවා හරියට ඒ කැබිනට් මණ්ඩලයේ ඉඳලා ඒ පාර්ලිමේන්තු කණ්ඩායමේ ඉඳලා ඊයේද පෙරේදාද තිබුණු පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට ගෙනල්ලා මේ අයට ලොකු විග්‍රහයක් කරා මේ බුද්ධ්‍යාංශ ප්‍රධානියා. මෙයා මොනවද කිව්වේ? මෙතන මේ අරගලයේ පිරිස්සලත් මේ ත්‍රස්ත ක්‍රියා කරන කණ්ඩායමක් ඉන්නවා කියලා ලොකු විග්‍රහයක් කරා. එතකොට අපි අහනවා පාස්කු ප්‍රහාරයේ හරිල්ලා කියපු ඒ මහමොලකරු සලේන අපි කිව්වේ නැහැ, කිව්වේ හරිල්ලා. එතකොට එයාව කොහොමද SIS එකේ ප්‍රධානී හැටියට තියාගෙන මේ එතුමගේ මංගර නම් කියපු ඒ පරීක්ෂණ කරපු හමුදාවේ ප්‍රධානීන්ව ඒ තනතුරු වල තියාගෙන ඔය ඇමතිකන් තියාගෙන ඔය කැබිනට් මණ්ඩලයේ ඉඳගෙන ඉන්නේ. ඉතින් ඒක නිසා ගරු සභාපතිතුමනි, පැහැදිලිව මේ රටේ මිනිස්සුන්ව නැවත වතාවක් මෝඩයට අන්දන්න මේ කටයුතු කරමින් යන්නේ. මේ හදිසි නීති ගෙනල්ලත් මේ විදියටම මේ රටේ ජනතාව මර්ධනය කරන්නයි හදන්නේ කියන එක අපි පැහැදිලිව කියනවා.
කොමිස් සුසි, ડોક્ટર සුරේන් රාඝවන්, you have 5 minutes.
Thank you.
Honorable Kelly Ramkal.
There. Yeah. ස්තුතියි සභාපතිතුමනි. මේ විවාදයට මා සහභාගී වන්නේ ඉතාමත්ම වේදනාවෙන් හා කනස්සල්ලෙන්. මන්දයත් හරියටම අද වගේ දිනයක අවුරුදු 39කට කලින් දෙමළ වූ එකම හේතුව නිසා මා ජීවත් වුණු මගේ ගෙදර, මාගේ පවුලේ අය ජීවත් වුණු ගෙදර විනාශ කර දවස් දෙකහමාරක් පමණ මා කැලේක මගේ පුංචි මල්ලිත් එක්ක හැංගිලා හිටියේ අද වගේ දවසක. අපේ ප්‍රජාතන්ත්‍රවාදයේ කඩා වැටීමේ කොයිතරම් වේදනාකාරීද, අවුරුදු 39ක් ගිහිල්ලත් අපි ආයෙත් කතා කරනවා හදිසි නීතිය යටතේ මේ රටේ පාලනය, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවන්න. අපේ ජීවිත කාලයම අපි මේ රටේ අවුරුදු 2500ක ඉතිහාසයක් මීදු හාමුදුරුවන් ගෙනාපු බෞද්ධ ධර්මයෙන් පෝෂණය වුණු මේ රට කියලා කියන රට අපි අද අරගෙන තිබෙන්නේ හදිසි නීතියේ හස්තේ නැතිව පාලනය කරගන්නට, අපි අපිව පාලනය කරගන්නට බැරි වුණු සමාජයක් හැටියටත් හදිසි නීතිය ගෙන යන්නට හේතුව මොකද්ද? මේ හදිසි නීතිය ගෙන යන්නට හේතුව නම් අරගලයට විරුද්ධව නෙවෙයි. ආදරේ අරගලය, අයිතියේ අරගලය තිබුණේ අප්‍රේල් මාසේ 9 වෙනිදා ඉඳලා මැයි මාසේ 9 වෙනිදා වෙනකල් පවණයි. එදායින් පස්සේ පටන් ගත්තේ මොකද්ද? එදායින් පස්සේ පටන් ගත්තේ ප්‍රචණ්ඩත්වය හා වෛරයේ අරගලය. ඒ මැයි 9 ඉඳලා ජූලි 9 වෙනකල් ඊට පස්සේ පටන් ගත්තා රාජ්‍ය විරෝධී ප්‍රතිගාමි අරගලය. අද අපි කියන්නේත් අරගලය කරන්නට අයිතිය තිබෙනවා. ඔය අරගල කරුවන් අතරේ මගේ මමයි ගන්නපු මගේ ශිෂ්‍යෝ ඉන්නවා, මගේ මිතුරන් ඉන්නවා. අරගලය කිරීම, විසම්මුති වීම ප්‍රජාතන්ත්‍රවාදී රටක අවම අයිතියයි. අරගලය කරන්නේ අයිතිය තිබෙනවා මේ රටේ තරුණයන්ට. ඇයි? කලාපයේ තරුණයන් සස්නනකොට මේ රටේ තරුණයන්ට ජීවත් වීමේ ආර්ථික අයිතිය තිබෙනවද? ඒ ආර්ථික අයිතිය ලබා ගන්න රැකියාව හොයාගන්න අයිතිය තිබෙනවද? නැහැ. ඒ රැකියාව හොයාගන්න තමන්ට සුසු අධ්‍යාපනයක් කරන්න අයිතිය තිබෙනවද? නැහැ. එහෙම බැරි වුණොත් තමන්ට කැමති ව්‍යාපාරයක් කරන්න අයිතිය තිබෙනවද? නැහැ. අපි අවුරුදු 74-30 අද තරුණ පරට බාර දීලා තියෙන්නේ හිස්සුණු සමාජයක්, හිස්සුණු අවකාශයක්. ඔවුන්ගේ අභිප්‍රායන්, ඔවුන්ගේ ආසාවන් ඉටු කරගන්න බැරි සමාජයක් අපි බිහි කර තිබෙනවා වැඩිහිටියන් නැටියට. ඒ නිසා අරගල කිරීමේ අයිතිය තරුණ පරපුරට තිබෙනවා. නමුත් ඒහා සමානම සමගාමීව සමාන්තරව කිය යුතු දෙයක් තිබෙනවා. මේ රාජ්‍යයට විරුද්ධව බෙදුම්වාදී හෝ මේ රාජ්‍යයට විරුද්ධව විදේශ ප්‍රතිපත්තීන් හරහා ගේන්නට යන රාජ්‍ය විරෝධී ප්‍රතිගාමී අරගලයට අපි විරුද්ධයි. ඒ අරගලයට අපි විරුද්ධ වන්නේ මේ තිබෙන ප්‍රජාතන්ත්‍රවාදය රැකගන්න පමණක් නෙවෙයි. අද තම මංගල කතාව කරපු අගමැතිවරයා ඒ කතාව ඉවර කළේ මිහිඳු හාමුදුරුවන් එදා රජතුමාට දුන්නු පණිවිඩය. අපි මේ රජේ අයිතිකරුවන් නොවේයි, අපි මේ රජේ භාරකරුවන්, අපි මේ දේශයේ භාරකරුවන්. අපිට අවශ්‍ය කරලා තියෙනවා මේ දේශය, ඔබෙත් මගෙත් ආදරණීය මේ දේශය හෙට මීට වඩා හොඳ දේශයක් හැටියට මතු පරපුරට බාර දෙන්න. අන්න ඒක විනාශ කරන්න හදනවා නම් එය ප්‍රතිගාමි. මොන වචන දැම්මත් එය ප්‍රතිගාමි, එය මොන වචන දැම්මත් එය රාජ්‍ය විරෝධී. අන්න ඒ රාජ්‍ය රැක ගැනීමේ ව්‍යාපෘතියට අපි දායක විය යුතුයි.
You have one more minute.
Thank you. ඒ නිසා මා කියන්නේ හදිසි නීතිය යටතේ තරුණයන් හෝ කිසිම ප්‍රවැසියෙක් තලාපෙලා දැමීමේ අරමුණක් තිබෙනවා නම් අපි ඒකට විරුද්ධයි. නමුත් අපේ ෆීල්ඩ් මාෂල් ගරු මම හැමදාමත් ගරු කරන ඒ රණවිරුවා හිටියා නම් හොඳයි. මා හිතනවා එතුමා අද කරපු කතාවේ තිබුණා එක්තරා ව්‍යුහාත්මක ප්‍රතිවිරෝධයක්. එතුමා මෙතන සිට කියනවා නිලධාරීන්ට හමුදාවට මේ හදිසි නීතිය නිසා රජයේ දෙන අණ පිළිපදින්න එපා කියලා. මා කනගාටු වෙනවා. එතුමා මේ රටේ උසස්ම හමුදා නිලධාරියක් වෙලත් එවැනි වූ තීරණයකට ඒ හමුදාව තල්ලු කිරීම මන්දයත් එතුමා තමයි හමුදාවේ හරිනිලය අරගෙන මේ රටේ තිබුණු මහා භයංකාර ව්‍යාපෘතිය වන බෙදුම්වාදය පරාජය කළේ. ඒ නිසා අපි අද කියා සිටින්නේ මේ හදිසි නීති පනත ගේන්නේ ගෝල්ෆේස් ආදරණීය අරගලය කරපු අයිතියේ අරගල කරපු ශිෂ්‍යාවට විරුද්ධව නෙමෙයි, පුරවැසියන්ට විරුද්ධව නෙමෙයි. නමුත් ශ්‍රී ලංකාව මගේ මාතෘභූමියේ රාජ්‍ය කඩාවැටෙන්නට උත්සාහ ගන්නා වූ මුරණමින් ආවත් ප්‍රතිගාමි වූ සන්නද්ධ අරගලයට විරුද්ධ නිසායි අපි මේ විවාදය ගෙනත් තිබෙන්නේ. ඒ නිසා තමයි අපි ඡන්දය දෙන්නට යන්නේ. බොහොම ස්තුතියි.
මිලකට ඔන්ඩබල් සෙල්වරාසා කජේන්ද්‍ර
தலைவர்களே, இன்று இந்த அவசரால சட்டம் மீதான விவாதத்திலே நாங்கள் கலந்து கொண்டிருக்கின்றோம். இந்த வேளையிலே நான் ஒரு விடயத்தை ஞாபகப்படுத்த விரும்புகின்றேன். 39 ஆண்டுகளுக்கு முன்னர் இன்று இந்த நாட்டினுடைய ஜனாதிபதியாக இருக்கிற ரணில் விக்ரமசிங்கே அவர்கள் அன்று கல்வி அமைச்சராக இருந்த பொழுது, அவருடைய மாமனார் ஜே ஆர் தேவத்தனா ஜனாதிபதியாக இருந்த பொழுது, சகல அதிகாரங்களையும் கையிலே வைத்துக் கொண்டு இலங்கை தீவு முழுவதும் வாழ்ந்த தமிழ் மக்களுக்கு எதிராக வன்முறை கட்டவிழ்த்து விடப்பட்டிருந்தது. குறிப்பாக கொழும்பு மாவட்டத்திலே வாக்காளர் பட்டியலின் அடிப்படையிலே தமிழர்களுடைய வீடுகள் இனங்காணப்பட்டு, தமிழர்களுடைய வீடுகள் கொள்ளையடிக்கப்பட்டு, பெண்கள் பாலியல் வல்லுறவுக்குள்ளாக்கப்பட்டு, மிக கொடூரமான முறையிலே சித்திரவதை செய்யப்பட்டு, படுகொலை செய்யப்பட்டு, எஞ்சிய உடைமைகள் அனைத்தும் எரித்தளிக்கப்பட்ட மிக கொடூரமான சம்பவம் நடைபெற்று 39வது ஆண்டிலே நாங்கள் நின்று கொண்டிருக்கின்றோம். அன்று உங்களால் விடப்பட்ட அந்த மூட்டி விடப்பட்ட தீ இந்த நாட்டிற்கு, இந்த நாட்டை இன்றைய இந்த நிலைமைக்கு கொண்டு வருவதற்கான கொல்லிக்கட்டை செருகப்பட்ட நாள் 39 ஆண்டுகளுக்கு முன்னர் இதே மாதத்திலே தான் அது செய்யப்பட்டது. அன்று அந்த கொடூரங்களுக்கு எதிராக எங்களுடைய சகோதரிகளை நீங்கள் பாலியல் வல்லுறவுக்கு உட்படுத்திய பொழுது, உங்களுடைய காடியர்கள் பாலியல் வல்லுறவுக்கு உட்படுத்திய பொழுது, அதனால் ஆத்திரமடைந்த இளைஞர்கள் அதுக்கு எதிராக எதிர்வினையாற்ற முற்பட்ட பொழுது, உங்களால் சூட்டப்பட்ட பெயர் பயங்கரவாதம், பயங்கரவாதிகளை ஒடுக்குகிறோம் என்ற பெயரிலே வந்து இந்த சபையிலிருந்து, இந்த சபையிலிருந்து கிடைக்கக்கூடிய சகல விதமான சுகங்களையும் அனுபவிப்பதற்காக, உங்களுக்கு எதிராக வரக்கூடிய நியாயமான எதிர்ப்பு போராட்டங்களை ஒடுக்குவதற்காக பயங்கரவாதம் என்ற முத்திரையை குத்தி சட்டங்களை இயற்றி தமிழர்களுக்கு எதிரான ஒடுக்குமுறையை நீங்கள் கிட்டத்தட்ட 40 ஆண்டுகளுக்கு மேலாக நீங்கள் மேற்கொண்டு வந்தீர்கள். அதனுடைய விளைவு நாடு இன்று இந்த நிலைமையை வந்தடைந்திருக்கிறது. எங்களுடைய கட்சித் தலைவரும் 1.5 வருடங்களுக்கு முன்னர் தெளிவாக இங்கே சொல்லியிருக்கின்றார், எங்களுக்கு எதிராக நீட்டிய துப்பாக்கிகளும் உங்களுடைய கொடூர சட்டங்களும் உங்களுடைய மக்களுக்கு எதிராக திரும்பும் என்று. அதே செயல்பாடுகள் இன்று உங்களுடைய மக்களை நோக்கி தீவிரமடைய தொடங்கியிருக்கின்றது. உங்களுடைய கைகளால் உங்களுடைய மக்களின் கண்களை குத்துகின்ற நிலைமை இன்று உருவாகியிருக்கின்றது. என்னை பொறுத்தவரையிலே நீங்கள் இந்த அவசரகால சட்டத்தை நீடிப்பதை கைவிட்டுவிட்டு, இந்த அவசரகால சட்டம் ஏன் நீடிக்கப்படுகிறது என்று சொல்லி சொன்னால், பின்கதவால் மக்களால் ஏற்கனவே விரட்டி அடிக்கப்பட்டு முட்டாக நிராகரிக்கப்பட்டிருந்த ரணில் விக்ரமசிங்க அவர்கள் ஏதோ ஒரு சந்தர்ப்பத்தை பயன்படுத்தி இந்த ஆட்சி அதிகாரத்தை கைப்பற்றிக் கொண்ட பிற்பாடு, இந்த போராட்டக்காரர்கள் தன்னுடைய நியமனத்தை ஏற்றுக்கொள்ளாத நிலைமையிலே தன்னை விரட்டி அடிப்பார்கள் என்கின்ற அச்சம் காரணமாக ஏதோ ஒரு வகையிலே இந்த ஆர்ப்பாட்டங்களை ஒடுக்குவதற்காக இந்த அவசரகால சட்டத்தை நீங்கள் இப்பொழுது கையில் எடுக்கின்றீர்கள். இது உங்களுடைய தேசத்தில் உங்களுடைய மக்களுக்கு எதிராக மோசமான ஒரு இரத்த ஆட்டை எதிர்காலத்திலே உருவாக்குவதற்கு கால் கோலிடும் என்பதை இந்த இடத்திலே நான் பொறுப்புணர்வோடு நான் கூறி வைக்க விரும்புகின்றேன். இந்த நிலைமை தவிர்க்கப்பட வேண்டுமாக இருந்தால், தமிழ் தேசத்துக்கும் சிங்கள தேசத்துக்கும் இடையிலான பிரச்சினை தீர்க்கப்பட வேண்டுமாக இருந்தால், நீங்கள் இலங்கையினுடைய ஒட்டியாட்சி முறைமையை ஒழித்து ஒரு சமஸ்தி அரசியலமைப்பை கொண்டு வர வேண்டும். தமிழ் தேசத்தை அங்கீகரித்த அடிப்படையில் அதற்கு அப்பாலே உங்களுடைய தேசத்துக்குள் இருக்கின்ற இந்த பிரச்சினை நீங்கள் சரியான முறையிலே அணுக வேண்டுமாக இருந்தால், இந்த பாராளுமன்றத்தின் மீது மக்களுக்கு நம்பிக்கை இல்லை, நீங்கள் இந்த பாராளுமன்றத்தை உடனடியாக கலைத்து நீங்கள் உடனடியாக ஒரு தேர்தலுக்கு செல்ல வேண்டும். தேர்தலுக்கு செல்வதன் ஊடாக மட்டும்தான் மக்களுடைய உங்களுடைய மக்களின் நம்பிக்கையை பெற்ற ஒரு பாராளுமன்றத்தை நீங்கள் உருவாக்கக்கூடியதாக இருக்கும் என்று இந்த இது ஆளுங்கட்சி பிரதம குருடா அவர்கள் சொல்லியிருந்தார். என்ன கோட்டா கோ ஹோம் என்று சொன்னார்கள், கோட்டா போய்விட்டார், அத்தோடு எல்லாம் முடிந்து விட்டது என்று சொல்லி இதை கூட நீங்கள் விளங்கிக் கொள்ள முடியாதவர்களாக இருக்கிறீர்களா? கோட்டா என்பவர் ஒரு குறியீடு, அதாவது வந்து அந்த பேரின் அவருக்குத்தான் ஜனாதிபதி தேர்தலிலே அங்கீகாரம் வழங்கப்பட்டது, அவருக்காகத்தான் பாராளுமன்றத்திலே மூன்றில் இரண்டு பெரும்பான்மையும் உங்களுக்கு வழங்கப்பட்டது. ஆகவே அவரை வெளியேற சொல்லி சொல்கிறார்கள் என்று சொல்லி மக்கள் சொல்கிறார்கள் என்று சொன்னால் உங்களுடைய ஜனாதிபதிக்கும் உங்களுடைய அரசாங்கத்திற்கும் வழங்கப்பட்ட ஆணையை அந்த மக்கள் மீளப் பெற்றுக் கொண்டிருக்கிறார்கள். அப்படியானால் அதற்கு பிற்பாடு அந்த அரசாங்கம் ஆட்களை மாற்றி மாற்றி ஆட்சி செய்வதை அந்த மக்கள் ஏற்றுக் கொள்வதற்கு தயாராக இல்லை. அப்படிப்பட்ட ஒரு சூழலில் நீங்கள் தொடர்ந்தும் அதிகாரத்தை கையிலே வைத்துக் கொண்டு நிர்வாகம் நடத்துகிறீர்கள் என்று சொன்னால் நீங்கள் ஒரு பாசிச ஆட்சி நடத்துகிறீர்கள், நீங்கள் ஜனநாயகத்துக்கு விரோதமாக செயல்படுகின்றீர்கள். உண்மையிலே நீங்கள் இதிலே ஒவ்வொருவரும் பேசுவது ஜனநாயகம் என்று சொல்லி சொன்னால், நீங்கள் ஜனநாயகத்தை காப்பதற்காக உங்களுடைய நாட்டை காப்பதற்காகத்தான் நீங்கள் பேசுகிறீர்கள் என்று சொன்னால் நீங்கள் உடனடியாக பாராளுமன்றத்தை கலைத்து விட்டு ஒரு தேர்தலுக்கு செல்லுங்கள். அதன் மூலமாகத்தான் உங்களுடைய தேசத்தில் ஏற்பட்டிருக்கின்ற இந்த நெருக்கடி நிலைகளை நீங்கள் கலைந்து கொள்ளக்கூடியதாக இருக்கும் என்பதை நாங்கள் பொறுப்புணர்வுடன் சொல்லிக் விரும்புகின்றோம். இல்லை என்று சொல்லி சொன்னால் இந்த போராட்டக்காரர்கள் ஒவ்வொருவராக இனங்காணப்பட்டு வேட்டையாடப்படுகின்ற நிலைமைதான் நிச்சயமாக உருவாகும். நேற்றைய தினம் விமானத்துக்குள் ஒருவர் கைது செய்யப்பட்டிருக்கின்றார். அவர் விமானத்தில் ஏறி அந்த கதிரையில் அமர்கின்ற வரையில் உங்களுடைய உளவுத்துறை அதிகாரிகளும் உங்களுடைய விசாரணை அதிகாரிகளும் எங்கே என்ன செய்து கொண்டிருந்தார்கள்? நீங்கள் அப்படி என்று சொன்னால் முழு உலகத்திற்கும் முழு இனத்திற்கும் நீங்கள் ஒரு அச்சுறுத்துகின்ற செய்தியை, எங்களுடைய நாங்கள் மிருகத்தனமாக கொடூரத்தனமாக இப்படி நடந்து கொள்வோம் என்கின்ற ஒரு செய்தியை சொல்வதற்காகத்தான் நீங்கள் அவ்வாறு இறுதி வரை விட்டுவிட்டு விமானத்துக்குள் இருந்து நாய்பிடித்து இழுத்து வருவது போன்று இழுத்து வந்தீர்களா என்கின்ற ஒரு கேள்வியை நான் உங்களுடன் கேட்டுக்கொள்ள விரும்புகின்றேன். தயவு செய்து எங்களுடைய நாங்கள் போதிய அளவுக்கு அனுபவித்திருக்கின்றோம். எங்களுடைய பெண்களை நீங்கள் மிக கொடூரமாக பாலியல் வல்லுறவுக்குட்படுத்தி இருக்கிறார்கள் உங்களுடைய படையினர். அதே வேளையிலே பல்லாயிரக்கணக்கான இளைஞர்கள் மிக கொடூரமான முறையிலே சித்திரவதை செய்யப்பட்டிருக்கின்றார்கள். என்னுடைய சொந்த தம்பியார் பல்கலைக்கழக விரிவுரையாளராக இருந்த பொழுது கைது செய்யப்பட்டு தலைகீழாக கட்டி தொங்க விடப்பட்டு மிக மோசமாக துன்புறுத்தப்பட்டவர். இந்த கொடுமைகளை நாங்கள் நன்கு அனுபவித்திருக்கின்றோம். என்னுடைய தம்பியார் கைது செய்யப்பட்டதற்கு சம்பந்தம் இருக்கிறது. அப்ப இப்படிப்பட்ட கொடூரங்களை நாங்கள் அனுபவித்தவர்கள் என்ற அடிப்படையிலே நாங்கள் சொல்கிறோம். நாங்கள் அனுபவித்தோம் என்பதற்காக சிங்கள மக்கள் அனுபவிக்க வேண்டும் என்று நாங்கள் எதிர்பார்க்கவில்லை. இந்த நாடு மீள வேண்டுமாக இருந்தால், இந்த பொருளாதார அழிவில் இருந்து இந்த நாடு கடந்து செல்ல வேண்டுமாக இருந்தால் நீங்கள் ஆக்கப்பூர்வமாக சிந்தியுங்கள். அதற்காக முதலில் நீங்கள் செய்ய வேண்டியது உங்களுடைய தேசத்திலே ஒரு தேர்தலை நடத்துங்கள். ஒரு புதிய அரசாங்கத்தை நீங்கள் இங்கே கொண்டு வாருங்கள். அந்த புதிய அரசாங்கம் தமிழ் தேசத்து தலைவர்களோடு முகவர்களோடு அல்ல, தமிழ் மக்களுடைய அபிலாசைகளை பிரதிபலிக்கின்றவர்களை. நீங்கள் இன்று 69 லட்சம் வாக்களித்த மக்கள் உங்களை நிராகரிக்கிறார்கள் என்று சொல்லி சொன்னால் ஒரு எந்த ஒரு இனத்திற்கும் நடைபெறுகின்ற தேர்தலிலே தெரிவு செய்யப்பட்டவர்கள் மக்களால் தெரிவு செய்யப்பட்டவர்கள் என்று பே காட்டிக் கொண்டிருக்க கூடாது. நீங்கள் கவனிக்க வேண்டிய விடயம் உண்மையிலே பிரச்சனைகள் தீர்க்கப்பட வேண்டுமாக இருந்தால் அந்த மக்களுக்கு தேர்தலிலே கொடுத்த வாக்குறுதிகளின் அடிப்படையில் அவர்கள் உங்களோடு வந்து பேசுகிறார்களா அல்லது பின்கதவால் வந்து டீல் அடிக்கிறார்களா என்பதை நீங்கள் பார்க்க வேண்டும். உண்மையிலே அந்த மக்களுடைய
அடிப்படையில்
செயல்படக்கூடிய தலைவர்களோடு நீங்கள் பேச வேண்டும். தமிழ் தேசத்தை பொறுத்தவரையிலே தமிழ் தேசத்தினுடைய இறைமையையும் சுயநிர்ணய உரிமையையும் அங்கீகரித்த அடிப்படையில் ஒரு அரசியலமைப்பை கொண்டு வருவதற்கு இங்கிருக்கின்ற மூத்த தலைவர்கள் முன்வர வேண்டும். இங்கே சுசில் பிரேமஜெயந்த போன்ற மூத்த தலைவர்கள் இருக்கிறார்கள். இங்கே நீதியமைச்சர் விஜய மதிப்புக்குரிய விஜய ராஜபக்ச அவர்கள், விஜயதாச ராஜபக்ச அவர்கள் இருக்கிறார்கள். இப்படி பல மூத்தவர்கள் இங்கே இருக்கிறார்கள். நாங்கள் உங்களுடன் பொறுப்புணர்வுடன் கேட்டுக்கொள்ள விரும்புகின்றோம். இந்த பிரச்சனையை இனிமேல் நீடிக்க விரும்பாதீர்கள். சர்வதேச சக்திகள் இந்த பூகோள ஆதிக்க போட்டிதான் நீ உங்களுடைய பலவீனங்களை வாய்ப்பாக பயன்படுத்தி பாதாளத்திற்குள் இந்த நாட்டை கொண்டு வந்து விட்டிருக்கிறது. இந்த பூகோள போட்டி இந்த நாட்டை மேலும் சீரழிக்க கூடாது என்று சொல்லி சொன்னால் நீங்கள் எங்களுடைய தேசத்தை அங்கீகரித்து ஒரு சமஸ்தி அரசியல் கொண்டு வாருங்கள். நீங்களும் நாங்களும் சேர்ந்து இந்த நாட்டை கட்டி எழுப்பக்கூடியதாக இருக்கும். நாங்கள் எங்களுடைய புலம்பெயர் தேசத்து மக்கள் 1000 கோடி ரூபாய் பில்லியன் டாலர்களை கொண்டு வந்து இந்த நாட்டிலே முதலீடு செய்து இந்த நாட்டை கட்டி எழுப்புவதற்கும் இந்த நாட்டிலே பங்களிப்பு செய்வதற்கு தயாராக இருக்கிறார்கள். அவசர கால சட்டத்தை நாங்கள் ஒருபொழுதும் ஏற்றுக் கொள்ள மாட்டோம். நீங்கள் அதனை ரத்து செய்யுங்கள். ஆக வேண்டிய காரியத்தை உடனடியாக பாராளுமன்றத்தை கலைத்து தேர்தலை நடத்தி அடுத்த கட்டத்துக்கு செல்வதை பற்றி சிந்திக்க வேண்டும் என்று கேட்டு வாய்ப்புக்கு நன்றி கூறி விடைபெறுகின்றேன். நன்றி.
தேங்க்யூ. கெவிது குமார் துங்க மந்துமா ஒத்துமாட்ட
විනාඩි 6ක කාලයක්
තියෙනවා. මුලසන රුඩ මන්ත්‍රීතුමනි, මේ එක්තරා ආකාරයකට අපේ රටේ දේශපාලන අලුත් සම්මුතියක් සංවිධානය කරන මොහොතක්. එවැනි සම්මුතිවාදී දේශපාලනයක් රට විසින් ඉල්ලා සිටින මොහොතක්. 69 ලක්ෂයක ජනතා වරමකින් අපපත් කරගත් ගෝඨාභය රාජපක්ෂ ජනතුමාට ඒ ජනවරම අර්ථවත් කිරීමට අපොහොසත් වීම නිසා මේ සභාව විසින් නව ජනාධිපතිවරයෙක් පත් කරගෙන ඇති මොහොතක්. අපි ප්‍රාර්ථනා කරනවා ගනු රනිල් වික්‍රමසිංහ ජනතුමා තමගේ පක්ෂයේ ප්‍රතිපත්ති අභිබව මේ පාර්ලිමේන්තුවේ තේරීපත් වූ ජනාධිපතිත්වයන් ලෙස සියලු පක්ෂවල සාධනීය මතවාදවලට සවන් දෙමින් සැබෑ සම්මුතිවාදී රජයකට නායකත්වය දීමට හැකි වේවා කියා. ඒ සමගම අපි කැමැති නවාගමිතුමාට ගරු දිනේෂ් ගුණවර්ධන මෙතුමාට අපගේ යුතුකම සංවිධානයේ හෘදයාංගම සුභපැතුම් එක් කරන්නට. එතුමා අසල අධ්‍යක්ෂීම් තිබෙන මේ රටේ ප්‍රජාන්ත්‍රවාදී සම්ප්‍රදායයන් සුරකීමට කැප වූ නායකයෙක්. මව්බිමට ආදරය කරන දේශප්‍රේමියෙක්. මව්බිමේ නිදහසම අභියෝගයට ලක්ව ඇති මොහොතක දේශපාලන බයද ඉක්මවා සම්මුතියෙන් ගොඩනගා ගැනීම සඳහා සුදුසුම නායකයෙක්. මේ අපේ මව්බිමේ අඳුරුතම මොහොතක්. ඒ ඝනදුරෙහි අරුණෝලෝකයක් වීමට සාකච්ඡාවෙන් සංවාදයෙන් සම්මුතියෙන් මේ අපගේ මාතෘභූමියට අරුණාලෝකය වීමට මේ ගරු සභාවට හැකි වේවා යන්න අපගේ පෙතුමයි. දැන් හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් යුතුකම සංවිධානයේ මතය කෙටියෙන් හෝ බහමී තිබීම අපගේ යුතුකමයි. ගරු මුලසන රුට මන්ත්‍රීතුමනි, ඔබතුමා දන්නවා ඇති මේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේදීම ගරු කතානායකතුමා කැඳවා තිබූ පක්ෂනායක රැස්වීමක් පැවැත්වෙන මොහොතක මේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වටකන්නු ලැබුවා. නැත්තං එවැනි ප්‍රයත්නයක් දරනු ලැබුවා. ඒ ප්‍රයත්නයට ජනතාව කැඳ වූ ඇතමුන්ගේ නායකයන් අපි සමග පක්ෂනායක රැස්වීමේ සිටීදීමයි මේ ක්‍රියාවලිය සිදු වූයේ. මේ දවල් මිගල් ෆ්‍රේ දැනියල් පැඟපා හැකි මොහොතක්ද. එදා මේ රටේ ත්‍රිවිධ හමුදාවන් මේ පාර්ලිමේන්තුවෙන් මඟ පෙන්වීමක් පැතූ බවයි අපගේ අවබෝධය. ඒ මඟ පෙන්වීම වී ගරු සභාව ලබා දිය යුතුයි. රුදුරු ත්‍රස්තවාදයකින් මව්බිම රැකගත් ඒ වගේම පාලනයක් නැති නීතියක් නැති හෝරාවක අපගේ දේශයේ අනාථ භූමියක් වීම ගොදුරු බිමක් වීම අපේක්ෂාවෙන් සිටියේ විජාතික බලවේගයන්ගේ අපේක්ෂාවන් ඉටුවීමට ඉඩ නොතිබූ අපගේ ආරක්ෂක හමුදාවන්ට අපගේ ප්‍රණාමය මේ ගරු සභාවේ ප්‍රණාමය පුද කළ යුතු බවයි අපගේ අදහස. ඔවුන් පෙන්වූ ඉවසීම ඒ විනය ඒ වගේම මව්බිම වෙනුවෙන් තම යුතුකම හා වගකීම ඉටු කිරීමේදී පෙන්වූ ධෛර්ය සම්පන්න භාවය අප පැසසිය යුතුයි, ගරු කළ යුතුයි. මේ අවස්ථාවේදී හදිසි නීතිය පැනවීම නීති ආධිපත්‍ය ප්‍රජාතන්ත්‍රවාදී අවස්ථාව සුරකීම සඳහා අවශ්‍ය වන්නේ නම් අපි ඒ සඳහා අනුමැතිය දිය යුතුයි. ගරු අගමැතිතුමනි, මේ අනුමැතිය විජාතික කුමන්ත්‍රණකාරී බලවේග පෙරදවීම සඳහායි. මේ අනුමැතිය ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරකීම සඳහායි. ඒ සඳහාම පමණයි. දැන් අරගල භූමිය ගැනද මදක් විමසමු. ඒ අරගල භූමිය නිදහසේ ප්‍රජාතන්ත්‍රවාදයේ අන්‍යෝන්‍ය ගරුත්වයේ ෂේම භූමියක් වී යයි අවංකව කිව හැකිද? ඒ අරගලය පිළිගත් ඒ අරගලයට ආශිර්වාද කළ විවිධ දේශපාලන ධාරාවන්ටවත් එය ෂේම භූමියක් වීද? ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාට, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනරත්න මැතිතුමාට, ජනතා විමුක්ති පෙරමුණේ වෘත්ති සමිති නායකයන්ට ඒ අරගල භූමියේදී අරගලයට පක්ෂ වෙමින් හෝ තම අදහස් නිදහසේ ප්‍රකාශ කිරීමට අවස්ථාව තිබිනිද? දැන් අරගල භූමිය ජනාධිපති ලේකම් කාර්යාලයේ මුදා ගැනීමත් සමගම ප්‍රජාතන්ත්‍රවාදයේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වෙනුවෙන් එක්වන ලෙස ප්‍රධාන දේශපාලන පක්ෂවලින් බලවේගවලින් ඉල්ලා සිටින අපි දුටුවෙමු. අපි ගරු ජනාධිපතිතුමාගෙන්
ගරු මන්ත්‍රීතුමාගේ අවසාන විනාඩිය
ඉල්ලා සිටින්නේ අන් පුරසයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදීන් වාදයේ අයිතීන් ආවහිර නොකරන ලෙසයි. නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, විරෝධය පළ කිරීමේ අයිතිය සීමා කිරීමට මේ හදිසි නීති විධිවිධාන යොදා නොගන්නා ලෙසයි. ඒ වගේම අරගල භූමියෙන්ද කිරීමට අපට ඉල්ලීමක් ඇත. ඔබ විවිධ අදහස් වලට ගරු කිරීම පිළිබඳව ආදර්ශයක් දෙන්න, විවිධත්වය තුළ සම්මුතියෙන් ගොඩනැගීම පිළිබඳ ආදර්ශයක් දෙන්න, ප්‍රචණ්ඩත්වයේ පිටු දෙකීම පිළිබඳ ආදර්ශයක් දෙන්න. ගරු මුල්ලාසුන රුඩ මන්ත්‍රීතුමනි, ගරු අගමැතිතුමනි, මේ මව්බිම වෙනුවෙන් සම්මුතියක් ඉල්ලා සිටින මොහොතක්. මේ සඳහා සර්වපාක්ෂික සාකච්ඡාව නොපමාව කැඳවන ලෙස සර්වපාක්ෂික සම්මුතියින් නොපමාව ගොඩනගා ගන්නා ලෙස අපි ගරු ජනාධිපතිතුමාගෙන් සාගමතුමාගෙන් ඉල්ලා සිටින්නට කැමැතියි. බෙදී නික්මවන සතුරුභාවයේ ඉක්මවන මෞබිමවිනින් සම්මුතියින් ගොඩනගා ගැනීමට නව දේශපාලන ආදර්ශයක් දීමට මේ ගරු සභාවට හැකි වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. මේ අන්ධකාර මොහොතේ මෞබිමට මග කියන ආලෝකයක් වීමට මේ සභාවට හැකි වේවා. ස්තුතියි.
බොහොම ස්තුතියි. ඊළඟට මුජිබුර් රහමන් මන්තුමා, ඔබතුමාට විනාඩි 5ක් කාලයක් තියෙනවා.
ස්තුතියි ගරු සභාපතිතුමනි. විශේෂයෙන්ම අද අලුත් ජනාධිපතිවරයෙක් පාර්ලිමේන්තුවෙන් තෝරගෙන පරණ ආණ්ඩුවේ නායකයා හැටියට හදිසිතුමාගේ ප්‍රධාන කාර්යය හැටියට පළමු කාර්යය හැටියට හදිසි නීතිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. ගරු සභාපතිතුමනි, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා 2022 මැයි මාසේ 6 වෙනිදා පාර්ලිමේන්තුවේ කරපු හැන්සාඩ් කතාවේ කොටසක් මම කියවන්න කැමතියි. මම තවත් කාරණයක් කියන්න ඕනේ. ඊයේ දවල් ඇතිවුණු සිද්ධිය ගැන මට ඕට උනේ මම ගැන කිව්වේ මොකද්ද කියලා බලන්න. එහෙත් ඇත්ත වශයෙන් මේක දිහා බැලුවම පේනවා මිනිස්සු කියන තිබෙන දේ මුළු පාර්ලිමේන්තුවටම ශාප කරනවා. අපි මේ දවස් නාස්ති කළා කියලා අපි නිකන් ගහගන්නවා. ආණ්ඩුවයි විපක්ෂයයි ගහගන්නවා. විපක්ෂයයි ගහගන්නවා. පාර්ලිමේන්තුවේ කාර්යභාරය ඒකද කියලා අහන්නේ මේ පාර්ලිමේන්තුවට කරපෙමින් ඉන්නේ ඒකයි. ඊළඟ අර තුමා කියනවා ඒක විතර මේ ඒකයි අපි මේ ආණ්ඩුවට කිව්වේ කරුණාකර මේ ප්‍රශ්න විසඳන්න කියලා. රටේ ජනතාව කියන්නේ රාජපක්ෂවරු යන්න කියලා. ඒ විතරක් නෙමෙයි මම අද සභානායකතුමා එක්ක කතා කළා. කොහොමද කොමියුනිටි එකක් ඇති කරන්නේ කියලා. මම කියන්න කියලා මොකක් හරි දෙයක් අපි පෙන්වන්න ඕනේ. මම කියන්නේ ඒක මදි කියලා. නමුත් අපි කොහොම හරි එකක්වත් පෙන්නමු. අපි මේ සභාවට ඇවිල්ලා නිකම් කැහැගාලා කතා කරලා යනකොට මිනිස්සු අපිට පන්නන එක මේ පාර්ලිමේන්තුව වටකරන එක සාධාරණයි කියලා මේ පත්‍යජ අලු ජනාධිපතිතුමා මැයි මාසේ 6 වෙනිදා එතුමා කියනවා. ඊළඟට එතුමා කියනවා විශේෂයෙන්ම මැයි 9 මේ ගෝඨාගමට ප්‍රහාරය එල්ල කළාම ඒ අලුත් ජනාධිපතිතුමා කියනවා 5 වෙනි මාසේ 10 වෙනිදා පත්තරේ තියෙනවා ප්‍රහාරයට විරෝධය ආණ්ඩුව සමග රනිල් කිසිම සාකච්ඡාවකට නැහැ. හදිසි නීතිය යොදා ගනිමින් ගෝඨාගමට එල්ල කරපු ප්‍රහාරය හේතුවෙන් රජයේ සාකච්ඡාවල ඉවත් වන බව හිටපු අගමැති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය ලංකාදීප. ඊළඟට 2022 මැයි මාසේ 13 වෙනිදා ගෝඨාගමට අත නොතබමින් ආර්ථිකයේ හදලා පෙන්නනවා නව අගමැති රනිල්ගෙන් පොරොන්දුවා. එතුමා කියනවා ගෝඨාගමට ගහන්නේ නැහැයි කියලා. එතුමා ඊළඟට කියනවා මැයි මාසේ 16 වෙනිදා ගෝඨාගම ආරක්ෂා කිරීමට එජබ්බ නියෝජ්‍ය නායක රුවන්ව පත් කරනවා අනුකමිටුකොත් දානවායි කියලා තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා පාර්ලිමේන්තුවේ එළියෙත් කියන්නේ. නමුත් එතුමා ජනාධිපති වෙලා පැය 24ක් යන්න කලින් එතුමා සම්පූර්ණයෙන්ම මේ පාර්ලිමේන්තුවේ කරපු කතාවල් වලට එතුමා මාධ්‍යයට කරපු ප්‍රකාශ වලට හාත්පනිස්ම වෙනස් කියා මාර්ගයකට ගිහිලා රෑ 12ට එකට ගිහිලා ඒ තරුණ ප්‍රජාවට ඒ ජනතාවට පහර දෙනවා. ගරු සභාපතිතුමනි, අපි සියලු දෙනාම දන්නවා මේ රටේ පහුගිය මාස 6ක 8ක කාලය තුල ආර්ථික වශයෙන් විශාල දරිද්‍රතාවයක් ඇති වුණා. මේ රටේ පෙට්‍රල් පෝලිම් වල, ඩීසල් පෝලිම් වල, ගෑස් පෝලිම් වල කිරිපිටි ටික නැතුව මිනිස්සු අන්ත අසරණතා භාවයකට පත් වුණා. ඒ භාවයත් එක්ක තමයි මේ ආණ්ඩුවට විරුද්ධව විශාල ජනතා විරෝධයක් නැගිටලා ආවා. ඒ විරෝධය වෙන වෙන අය තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය වලට පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ඒ ජනතා විරෝධය මේ මහ පොළොවෙන් ආපු ජනතා විරෝධයක්. අන්න ඒ ජනතා විරෝධයේ දිහා අපි දේශපාලනිකව ඒකේ තියෙන සංවේදීභාවය ගැන අපි අහුන්කන්න දෙන්නේ නැතුව අපි ඒක තලාපෙලා මර්ධනය කරන්න හදනවා නම් ඊට වඩා භයානක දේවල් ඉදිරි අනාගතයේ ඇති වෙන්න පුළුවන් කියලා මම තමුන්හන්සලට කියන්න කැමතියි. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි, අපි දන්නවා දැන් අත්අඩංගුවට ගැනීම සිදු වෙනවා. ඊයේ අපි දැක්කා ගුවන් යානයේ ශ්‍රී ලංකන් එයාලයින් එකේ ඒ යන්න කියපු තරුණයෙක්ව අත්අඩංගුවට ගත්තා. ඊළඟට අද දවල් තරුණයෙක්ව අත්අඩංගුවට අරන් තියෙනවා. මේ තරුණයෝ ඔක්කොම මේ එක එක චෝදනාවල් තියෙනවා. සමහර අය කියනවා රාජ්‍ය දේපළ වලට හානි කරයි කියලා. මේ ජනාධිපති මන්දිරයට හානි කළා කියලා කියනවා. අරලියගහ මන්දිරයට හානි කළා කියලා කියනවා. ඊළඟට ජනාධිපති ලේකම් කාර්යාලයට හානි කරා කියලා චෝදනාවල් තියෙනවා. ගරු සභාපතිතුමනි, මම මතක් කරනවා 2018 දින 51 දී මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු කී දෙනෙක් මේ පාර්ලිමේන්තුවේ තිබෙන මේ දේපළ වලට හානි කළාද? ඔය කතානායක පුටුව කඩලා කෑලි වලට දැම්මා. ඔගේ මයික් එක කඩලා දැම්මා. මේ පොට්ටික වලට හානි කරා. මේ මේස පුටුව වලට හානි කරා. මේවත් ජනතා දියපොල තමයි. නමුත් ඒවට නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ. ඇයි ඒ? ඇයි නීතිය ක්‍රියාත්මක වුණේ නැත්තේ? එහෙමනම් ගරු සභාපතිතුමනි, මේ පාර්ලිමේන්තුවෙන් එළියේ ඉන්න මිනිස්සු නීතිය ගැන විශ්වාසයක් කරන්නේ නැති එක, නීතිය ආධිපත්‍ය මේ රටේ නැහැයි කියන එක, ඒකට විරුද්ධව සටන් කරන එක සාධාරණ නැද්ද කියලා කියන්නේ? මට කියන්න 225 හර්ධ සාක්ෂියට තට්ටු කරලා මේ පාර්ලිමේන්තුවේ 225න් බහුතරයක් 2018 දින 52 මේ පාර්ලිමේන්තුව හිටියා. තමුන්නාන්සලා දැක්කා මන්ත්‍රීවරු ඇසිරේ චාකාරය ගැන. කියන්න ඇයි ඇයි නඩු දැම්මේ නැත්තේ? ඇයි නඩු දැම්මේ නැත්තේ? මේ මයික්‍රෝෆෝන කැඩුවා, කතානායකගේ පුතුව තුමාගේ පුටුව කෑලි වලට කැඩුවා, අර රාජ්‍ය ලාංඡනයට හානි කළා. ඇයි ඒ? දීල් දේශපාලනේ. ඇයි ඒ? එතකොට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වෙලා හිටියා, රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකතුමා වෙලා හිටියා, මහින්ද රාජපක්ෂ අගමැති වෙලා හිටියා. අන්න ඒ ඩීල් දේශපාලනේ ඉඳලා මේ පාර්ලිමේන්තුවේ ජනතා දේපොළ වලට හානි කරපු මිනිස්සුන්ට අද වෙනකන් එක නඩුවක්වත් දැම්මේ නැහැ. ඉතින් මොකද්ද ගරු සභාපතිතුමනි අපි කතා කරන්නේ? අපි එළියේ ඉන්න මිනිස්සුන්ට දෙන ආශා ආදර්ශය මොකද්ද? අපිට කියන්න පුළුවන්ද මේ අරලියගහ මන්දිරයට, ධනාධිපති මන්දිරයට, ලේකම් කාර්යාලයට ඒකට විරුද්ධව ඒක ඇතුලේ අලාභ හානි කරපු තරුණයන්ට විතරක් නඩු දාන එක අපිට පිළිගන්න පුළුවන්ද? ඒක තමයි මම කියන්නේ.
මෙහෙම
මේ පාර්ලිමේන්තුවේ තිබෙන මේ සංස්කෘතිය, මේ ජනතා මේ නීතිය ආධිපත්‍ය ගැන, මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන ආකාරය ගැන රටේ එළියේ ඉන්න ජනතාවට තියෙනවා ප්‍රශ්නයක්. අන්න ඒ ප්‍රශ්න හින්දා තමයි මේ රටේ තරුණ පරම්පරාව, මේ රටේ ප්‍රජාව, ඒ සියලු ජනතාවගේ නැගිටීම අද වෙනකොට ඇවිල්ලා තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ පාර්ලිමේන්තුවේ ඉන්නකොට එතුමාම කියනවා පාර්ලිමේන්තුව වටකරන එක සාධාරණයි කියලා. අද එතුමා විධායක ජනාධිපති වෙලා ඉන්නවා. ඒ හින්දා අද එතුමා වෙන දෙයක් කතා කරනවා. ඒ හින්දා අපි කියන්න ඕනේ මේ තියෙන ගැටලුව තේරුම් ගන්න. මේ අද ජනතාවගේ නැගිටීම, ඒ තරුණයන්ගේ පැත්තෙන් තියෙන විශාල කලකිරීම, ඒ කලකිරීම ඒවා තේරුම් ගන්න. ඒවා නිකම් බල්මත් වෙලා යන්න දෙන්න එපා. ඒ තරුණයන් එක්ක කතා කරන්න. මේක යම් කිසි ආකාරයේ යම් ගිවිසුමක්, එහෙම නැත්නම් යම් අවබෝධයක් ඇතුළ ඒ තරුණයන්ගේ ප්‍රශ්න ටික තේරුම් අරගෙන යම් ප්‍රජාතන්ත්‍රවාදීව නව ප්‍රවේශයකට ගිහිල්ලා මේ ප්‍රශ්න ටික විසඳ ගන්න ඕනේ. එහෙම නැතුව හදිසි නීතිය දාලා, හමුදාව දාලා, පොලිසිය දාලා මේව මර්ධනය කරලා තමුන්නාන්සේ හිතනවා නම් මේක විසඳන්න පුළුවන් කියලා එහෙම හිතපු නායකයෝ හුඟක් අය ඉතිහාසයේ වලපල්ලට ගිහිලා තමයි නැවතුනේ. මතක තියාගන්න. අද ප්‍රශ්නයක් තියෙනවා. අද තමුන්නාන්සේට අලුත් ජනාධිපතිවරයෙක් අවසන් කරන්නම්. අද ජනාධිපතිවරයෙක්
පත්වලා
තිබෙනවා. තමුන්නාන්සේලාගේ පොදු පෙරමුණ ආණ්ඩුවට අලුත් ජනාධිපතිවරයෙක් ආවා. නමුත් පරණ කැබිනට් එකමයි, පරණ අයමයි ඉන්නේ. නමුත් අද ජනතාවගේ පිපිදීමක් තියෙනවද? ජනතාවගේ පිපිදීමක් නැහැ. තමුන්නාන්සේලා දියුරුන් දෙනකොට අර වතුර ගහන බෞසර් ගෙනල්ලා තියාගෙන, කඳුළු ගෑස් තියාගෙන, හමුදාවේ 500ක් 1000ක් අරලියගහ මන්දිරේ වට කරගෙන, අරලියගහ අගමැති ලේකම් කාර්යාලේ වට කරගෙන තමයි තමුන්නාන්සේලා දියුරුන් දෙන්නේ. ඇයි ඒ? ජනතාවගේ ප්‍රසාදයක්, ජනතාවගේ විශ්වාසයක්, ජනතාවගේ පිපිදීමක් තමුන්නාන්සේලා ලබා ගන්න බැරි වුණා. අන්න ඒක තේරුම්
අරගෙන
අලුත් ආණ්ඩුව නෙමෙයි, පරණ ආණ්ඩුවේ අලුත් ජනාධිපතිවරයා වැඩ කරයි කියලා අපි විශ්වාස කරමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. මීළඟට ප්‍රේමනාත් දොළවත්තමන්තුමා, ඔබතුමාට විනාඩි 5ක් කාලයක් තියෙනවා.
ස්තුතියි සභාපතිතුමනි. රාජ්‍ය යනු මම යයි සිතන පාලකයා මෙන්ම ජනතාව යනු අපි යයි සිතන කණ්ඩායම්ද ප්‍රජාතන්ත්‍රවාදයට අතිශයෙන් හානිදායකයි. අද අපි ජීවත් වෙන්නේ එහෙම වටපිටාවක. අද සමහර කණ්ඩායම් විශ්වාස කරනවා ඒගොල්ලෝ තමයි ජනතාව කියලා. ඒතොර ඒ අය සිතනවා ඒගොල්ලෝ තමයි ජනමතය නියෝජනය කරන්නේ කියලා. ඒක මයින්ඩ් ක්‍රමවේදයක් නෑ. ජනතාවට මූණ දෙන්න වෙච්ච කරදර කම්කටොළු දඩමීම කරගෙන තමන්ගේ බලකාමය සාක්ෂාත් කරගන්න මුල් වෙච්ච ත්‍රස්තවාදී කණ්ඩායම් එක්ක තමයි අද අපිට ප්‍රජාතන්ත්‍රවාදීව අරගල කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. අරගල එක පැත්තකින් තියෙනවා ජනතාවගේ අවස්ථාව වෙනුවෙන්. හැබැයි අරගලට එහාට ගිහිල්ලා ඉතමත් අසික්කිත ලෙස ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ලෙස බලය ඩැහැගන්න කුමන්ත්‍රණය කරන ස්වරූපයක් තමයි අද අපිට පේන්න තියෙන්නේ. ඒ නිසා තමයි අද ප්‍රජාතන්ත්‍රවාදයේ බලපල්ලට ගිහිල්ලා අද මේ කියන විදිහේ හදිසි නීතියක අවශ්‍යතාව අද සමාජ තුල පැනනගලා තියෙන්නේ ඒ නිසා. අද රාජ්‍ය ආන්තරණයේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අද රාජ්‍ය ආයතනයකට කඩා වැටිලා රාජ්‍ය ආයතනයේ කඩතු කරගන්න බැරි තත්ත්වයට නිර්මාණය වෙච්ච ත්‍රස්තවාදීන් අද බිහි වෙලා තියෙනවා. අද හැම ත්‍රස්තවාදීෙක්ව ගුවන් යානකින් පැනලා යන හදනකොට අධිකරණ නියෝගයෙන් අල්ලනකොට අධිකරණ වරෙන්තුගෙන් අල්ලනකොට අද අපේ රටේ ඊනියා විපක්ෂය ඒ මානසික බාධකයට යට වෙලා ඔය කියන අරගල ත්‍රස්තවාදයට යට වෙලා අද ඒක සාධාරණීකරණය කරන එකට විවේචනය කරන ගැන මම තව ලැජ්ජ වෙනවා. තමුන්නාසිලගේ විපක්ෂ නායකවරයාට ගියාම පොල්ලකින් පහර දෙන්නේ ඒක ප්‍රජාතන්ත්‍රවාදයද? තමුන්නාසිලගේ රාජසේන රත්න මහත්තයා අඩි පහක් උඩට බැලලා තොක්කා ඉන්නේ ඒ ප්‍රජාතන්ත්‍රවාදයද? තමුන්නාසිල නියෝජනය කරපු රිෂාඩ් බදුරුදීන් මහත්තයාට තර්ජනය කරන්නේ ඒ ප්‍රජාතන්ත්‍රවාදයද? අපි කියන්නේ ඔය ප්‍රජාතන්ත්‍රවාදයයි ඔය කියන ඊනියා සදාචාරය ඔය කියන ප්‍රජාතන්ත්‍ර විරෝධී තත්ත්වයේ තියෙන වෙනස වෙන් කරගන්න. ඔක වෙන් කරගත්ත නැත්නම් මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදීට ප්‍රයත්නක් නැති වෙනවා. එනිසා තමයි අපි ඉල්ලීමක් කරන්නේ අපි කිසිම වෙලාවක අපි පෞද්ගල කාලේ පුරාට මේ ආණ්ඩුව තුල ඉඳිමින් ජනතා උද්ඝෝෂණ වලට ජනතා ආරකල වලට ජනතා වැඩ වර්ජන ඔය සියලුම දේවල් වලදී අපි හදිසි නීති පනවට අපි විරුද්ධව කතා කරපු අය අපි ඒව සම්බන්ධයෙන් එයාට යම් ප්‍රහාරයක් කළාට ඒවට විරුද්ධව අපි කතා කරපු අය. හැබැයි මේ මොහොතේ ඊට වඩා එහාට ගිය විශාල බරපතල අර්බුදයක් තියෙනවා. විශාල හානිදායක තත්ත්ව රටේ නිර උද්ගත වෙලා තියෙනවා. මේ පාර්ලිමේන්තුවේ ඉන්න ව්‍යවස්ථාදායක මන්ත්‍රීවරයෙක් මහාමග ගාලා මරලා දානවා. පාර්ලිමේන්තුව නියෝජනය කරපු ජනතා ඡන්දයේ පත්වච්ච මන්ත්‍රීවරු හත්ය ගානක ගෙවල් විනාශ කරනවා. අද ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාව ඉරල පැත්තකට විසිකලා දාලා වෙනම පාලනයක් අත්‍යවශ්‍ය කියන දේශපාලන කණ්ඩායම් බිහි වෙලා තියෙනවා. මේක මිනිස්සුන්ගේ අවශ්‍යතාව මත මිනිස්සුන්ගේ කරදර මත මිනිස්සුන්ගේ ආර්ථික අහේනිය මත වෙනත් ත්‍රස්තවාදී කණ්ඩායමක් මේ බලය අත්‍රෝමතිකව ත්‍රස්තවාදී ආකාරයට අද උකහා ගන්න උත්සාහයක් තමයි අපිට පේන්න තියෙන නිසා මේකට යම් ආකාරයේ නීතිමය ප්‍රතිපාදන මත තියෙන හදිසි නීතිය අපිට ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙනවා. ඒ සඳහා අවශ්‍යතාවයක් අද සෑම ශ්‍රේෂ්ඨයකින්ම අද ඉල්ලීමක් කරලා තිනවා. එදා ජූලි 9 වෙනිදා මේ අරගලේ වෙනුවෙන් පෙනී හිටපු මේ අරගලේ වෙනකින් කොළඹට ආපු නොආපු ඒ සියලුම දෙනා
අද විනාඩි කාලයක් තියෙනවා මන්තුමා.
විනාඩි දෙකක්. ඒ සියලුම
1 මිනිට්.
ඒ සියලුම දෙනා අද ආශිර්වාද කරලා සින්න කරුණාකරලා නීති ආධිපත්‍ය සාක්ෂාත් කරන්න කියලා. නීති ආධිපත්‍යයෙන් තොරව එයාට ආර්ථිකව එයාට මේ රට ආයෝජක ඉන්නේ. එයාගේ ව්‍යාපාර කරන්න බෑ. අද මේ රටේ සාමාන්‍ය ජනතාව සාමාන්‍ය වැදගත් බුද්ධිමත් ජනතාව කියන රටේ නීති ආධිපත්‍ය නැවත ශක්තිමත් කරන්න කියලා. තව ටිකක් දවසක් ගියොත් එම මිනිස් කාර්යයක දෙන තීන්දුවට විරුද්ධව මිනිස් කාර්යයකගේ වටලයි. මිනිස් කාර්යයකට ගහයි. තව ටිකක් දවස් ගිහිල්ලා පෞගිය දවසක මේ විවස්ථාදායක ආක්‍රමණය කරන්න ආපු වගේ ඒක ව්‍යාප්ත කරන්න බැරි වුණා නම් ඊළඟ අත තියන්නේ මේ රටේ අධිකරණ වලට. බෙලට ශේෂ්ඨ අධිකරණයට. ඒ නිසා විශේෂයෙන්ම ඊනියා නීතිඥ සංගමයට පැහැදිලිව කියන්න ඕනේ කරුණාකරලා ත්‍රස්තවාදී සංගම් වල ලේබල් වෙන්න එපා. අපි නීතිඥෝ. අපි අවුරුදු ගාණක් මේ අධිකරණ වල වැඩ කරපු අය. ඒ වගේම මහේස්ත්‍රාත්වරුන්ට කියනවා කරුණාකරලා තමන් හමුවට එන අධිකරණ ක්‍රියාවලිය තමන් හමුවට එන ඉස්සරහට එන නඩුව සම්බන්ධයෙන් විෂය මූලිකව කරුණාකරලා බලන්න. අපි දන්නවා 90%ක් විනිශ්චයකාරෝ එහෙම කරන්නේ නැහැ. හැබැයි සමහර අවස්ථාවල අපිට පේන්න තියෙනවා විනිශ්චයකාරුත් බයවෙච්ච ස්වරූපයක් අපි පහුගිය කාලේ දැක්කා. ඒ නිසා මේ තියෙන අර්බුදය සම්බන්ධයෙන් අපි පැහැදිලිවම මේ අවස්ථාවේ රණිල් ක්‍රමසිංහ මහත්තයත් එක්ක අපිටත් අර්බුදය
කාලය අවසන්
වෙනවා. රණිල් වික්‍රමසිංහ මහත්තයා ඉඩම් සංශෝධන පනත ගෙන ආපුලයි මම ඒකට විරුද්ධව පෙස්සමක් ගෙනල්ලා ශේෂ්ඨාධීන කළේ කවලම් කරපු කෙනෙක්. හැබැයි අද ඉතිහාසය විසින් අපිට වර්තමානයේ තුල අපිට දීලා තිනවා යම් අවස්ථාවක් මේ රට මේ තියෙන තැනින් පාට පක්ෂ බලන්න නැතුව මේ රට නිවැරදි ආර්ථිකමන ගෙනියන්න අපි අවශ්‍ය දායකත්ව දෙන්න කියලා අපිට ඉල්ලීමක් කරලා
තියෙනවා. ඉතින්
ඒ වෙනුවෙන් අපි සිරුම දෙනා මේ රටේ නීති ආධිපත්‍ය සුරක්ෂිත කරන්න මේ සාමාන්‍ය මිනිසුන්ට බයක් හැකියාවක් නැතුව යන්න පුළුවන් අවස්ථාවක් ඇති කරන්න මේ අවස්ථාවේ හදිසි නීති අවශ්‍යතාවය පැහැදිලිව අපි මේ අවසේ සාක්ෂාත් කරමු.
බොහොම ස්තුතියි මනෝ ගණේෂ් මන්තුමා ඔබතුමාට විනාඩි 5ක් කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි. අන්තිරිතුමනි කොළඹ මම මේ අපේ අලුත් නව අගමැතිතුමාටත් ඒ වගේ සභානායකතුමාටත් මගේ සුබතුම දක්වන්න කැමැති. මොකද සතුරු එක අතේ සතුරු මොකද දෙන්නම දෙපළම මේ කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරුන් නායකවරුන්. ඒ නිසා මට ඒ පොඩි සතුරකුත් තියෙනවා කොළඹ කියලා. කෙසේ වුණත් අද උදේ ඉඳලා මම ආගෙන හිටියා සභාපතිතුමනි මේ අපේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ කතාව ටිකට. හිටපගම රටේ අන්න ඇවිල්ලා වාඩි වෙන මහින්ද රාජපක්ෂ මැතිතුමා 2009 අවසන් කරපු ත්‍රස්තවාදය නැවත කොහෙද මේ රටට ආපහු ආව කියලා මට දන්නේ නැහැ. අතාරිකේ ඇවිත් කරනකොට මට පේනවා පෙනී යනවා. මොකද මේ 70 ගානේ 80 ගානේ දමිල තරුණයෝ දෙමළ ජනතාව මේ රටේ තමන්ගේ සාධාරණ බලාපොරොත්තු ඉෂ්ට කර ගන්නට අරගලයේ පටන් ගන්නකොට මුලින් පටන් ගත්තේ සාමකාමී බරගලේනේ ඊට පස්සේ ඒක අවිවාදයට ගියේ එතකොට මේ ලංකාණ්ඩුව ශ්‍රී ලංකාණ්ඩුව අවි බලය පාවිච්චි කරලා මිලිටරි බලය පාවිච්චි කරලා එඩමද කරපු අවස්ථාවේදී ඒකට විරුද්ධව කතා කරපු දමිල මන්ත්‍රීවරුන්ගේ හදවත තමයි දැන් අද පවතින්නේ මෙතන. වැඩ පුදුමයි. කෙසේ වුණත් කියන්න කැමති අද මේ රටේ පවතින ප්‍රශ්නවලට කරුණා කරලා අපි ඉතිහාසයේ සිට පාඩේ ඉගෙන ගන්න ඕන. මොකද නැවත මේකට මිලිටරි සොලියුෂන් දෙන්න හදන්න එපා. මිලිටරි උත්තර දෙන්න හදන්න එපා. Let us go for political solution. දැන් මම මෙතනදලා ඇහුවා ප්‍රශ්න කරා අපේ ඉජිදාස රාජපක්ෂ මැතිතුමාට. තුමා අධිකරණ ඇමති සහ විස්තාර කටයුතු ඇමති. තුමා කොහේ සංශෝධන කියලා ඇහුවා. ඒක දාන්න. ඒව තමයි දේශපාලන විසඳුම. We need a political solution. Not a military solution. We are failed by military solutions. අර මහින්ද රාජපක්ෂ මැතිතුමා යුද්ධය අවසන් කරා කියලා එතන මෙතන අපිට කිව්වා මම මෙතන වැඩි වෙලා ඉන්නේ මම දන්නවා. අවසන් වුණේ නැහැ ප්‍රශ්න ටික. තවත් යනවානේ. ගෙදර ඩිමාකට බැරි වෙලා තියෙනවානේ. හෙටදී ඒක හරියන්නේ නැ කවදාවත්. දෙමළ වේවා, සිංහල වේවා, උතුර වේවා, දකුණ වේවා. මිලිටරි සොලියුෂන්ට යන්න එපා. දේශපාලන ප්‍රශ්නෙට යන්න. ඒ නිසා මේ එමර්ජන්සි මේ අධිශීලී කෙනලා මේක විසඳ ගන්න බෑ මේකට. ඒ කියන්න ඕනේ මේක. මතක කරන්න ඕනේ. දැන් බලන්න අපේ ජනවත්තුමාගේ පෞද්ගල නිවස කිරිබත් වුණා. ඒ දිවසරම කීපෝදා කියලා දිනනවම. ඒතුමා අපේ පැත්තේ ඉන්න කොටත් හරි විපස්සර කීය පැත්තත් අවසත්තරු කියලා දින සාකච්ඡා කරන දිනනවා. ඒ දිවසේ හැමතරමට දන්නව හොඳට අපට. එත කනගාට වෙනවා. අපි අනුමති කරන්නේ නැහැ. ඒ වගේ මේ ඉන්න මැති අමතිවරුන්ගේ කීප දෙනෙක්ගේ ගෙවල් කිරිබත් වුණා. අපි අනුමති කරන්නේ නැහැ. අපි එකඟ වෙන්නේ නැහැ. කනගාට වෙනවා. ඒක අරගෙන ඉරවේ බීසරේ ඒක. ඒ වගේ දැන් ජනාධිපතිතුමාගේ ලේකම් කාර්යාලය අගමැති ලේකම් කාර්යාලය මේ ඔක්කොම එතන උනා ඒක වැරදි නීති විරෝධී වැඩක් ඒක අපේ කෙනෙක් නෑ නමුත් අපිට කියන්න එපා මේ මාසේ 9 වෙනිදා වෙනකන් අර ගාලි මෝදරේ පිටණියේ අර අරගල කරුන් සාමකාමී කරගෙන ගියා ඒ වැඩේ දැන් මම දැක්කද ඩෙරක්ටර්ස් දැක්කා ජූලිචන් අපේ ජනාධිපතිතුමිය ඇමරිකන් ජනාධිපතිතුමිය ජනාධිපතිතුමම වෙලා දිනනවලු සොඳ සකච්ඡා කරලා දිනනවලු හේතුමිය ඇතුළු රටේ සන්නපතිවරයා අපි අඹුණා හැමදෙම මොකද කිව්වේ ඔබලාගේ රටේ මේ අවස්ථාවේ සිදු වෙන මේ අරගලේ තමයි මොඩල් අරගල කියලා කිව්වා මොඩලේ කියලා කිව්වා දකුණු අප්‍රිකාවේ දකුණු ඇමරිකාවේ ආසියාවේ හැමතැනම ඉරෝපා සිදු වෙනවා අරගල සිදු වෙනවා ඒක අවස්ථාවේම එතන ප්‍රචණ්ඩ ඇති වෙනවා නමුත් ලංකාව එකක් ඇති උනේ නැහැ කියලා තුමා ඒ සතර ප්‍රකාශ කරා ඒ අරගලයට කවුද බලවෙන්නේ කියලා ගැව්වේ කවුද උසිගස්සුවේ කවුද පිළිගන්නේ හතර එක නැහැ කියලා කවුරු කියන්න පුළුවන්ද පුළුවන් එක එතනද පටන් ගත්තේ ඒ නිසා අරගලේ වෙනයි බිසරේ වෙනයි අරගලේ අපි එකගයි කවද අරගල මැද විඳන තියෙන්නේ දෙමළ ජනතාව අරගලය මුස්ලිම් ජනතාව අරගලය සිංහල ජනතාව අරගලය ශ්‍රී අරගලය මැද විඳන තියෙනවා
you have one more minute
ඒ වෙලාව දෙන්න පොඩ්ඩක් වෙලාව දෙන්න ඈ දිනලා තියෙනවා නමුත් බිසරේ වෙනයි දැන් බලන්න කියනද අපි දැන් බලන්න දැන් අපේට දන්නවා දැන් විවාල ඉරවාස මැතිතුමා කතා කර කිටිය මම ආවා එතුම කතාවට සමා එකක වෙන්නේ නැහැ එකක වෙනව මොකද්ද අපි රාජ්‍ය ආරක්ෂා කරන්න ඕන මම ඉන්නවා ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආරක්ෂා වෙන්න ඕන රාජ්‍ය කඩාවට එන දෙන්න බෑ මම කවුරුද ඉතර ඉන්නවා දැන් බලන්න සමහර අය කියනවා විවස්ථාන පිට පාර්ලිමේන්තුවේ පිට මාධ්‍ය සභාවක ඕන කියලා නා මාගෙන හිටියා කතා කරලා දිනවා මාධ්‍ය සභාවද පාර්ලිමේන්තුව මෙතන මාධ්‍ය සභාව මේක අඩුපාඩු වල අදාගම අපි නීති වෙනස් කරගමු සංශෝධන කරමු මේ මැතිතුමා ඉන්නේ සංශෝධන කරන්න ගෝස්තා විශේෂරේ කම් සංශෝධන කරලා තියෙනවනේ තවත් කරමු ඕන දෙනම් ප්‍රශ්නයක් නැහැ නීති අදමු නා පාර්ලිමේන්තු විකල්පයක් නැහැ පාර්ලිමේන්තු දේශපාලන විකල්පයක් නැහැ ඒ කියන අය ඔක්කොම පාර්ලිමේන්තු එන්න ඕන පාරදර කර එන්න කියන්නේ එන්න ඕන නමුත් ඒ නිසා එන්න කරන්නට තමුන්නාන්සලා දේශපාලන විසඳුම ලබා දෙන්න මිලිටරි දාන්න එපා පොලිසිය දාන්න එපා ගහන්න එපා මරන්න එපා වෙඩි තියන්න එපා හරියන්නේ නැහැ ඒක අපි දැකලා තියෙනම රටේ. ඒ නිසා දෙමළ ජනයා නියෝජනය කරන අපි අපිට දන්න හොඳට දන්නවා අපි ඔක්කොම ඔක්කොම මොන දේ දිනනවා 58ද 77ද 83ද ගින්දර වලට දේපල ගින්දර ගිනි තිබ්බා අපි ඉඩම් ගිනි තිබ්බා අපි ගෙවල් ගිනි තිබ්බා අපි වාහන ගිනි තිබ්බා
අපි මිනිස්සු ගිනි තිබ්බා
ගින්දර වල දුස්සන අපි දරුවෝ මිසකර ඔක්කොම මොන දේ දිනන මිනිස්සු අපි එනස අපිට අරද කියලා දෙන්න දෙන්න එපා කනගාට වෙනවා නම් අපි ඔක්කොම දෙකලා තියනවා අපි අපිට දන්නවා හැමතෝ දන්නවා අපිට අපිට දන්නවා මේවා එනස නැවත දෙන යන්න එපා එනස කරුණා කරලා මේක මේ එමර්ජන්සි දාගෙන අදසි දාගෙන ඉවර කරන්න එපා ටෙවල් Progressive Alliance as a party will oppose vote against the emergency.
Thank you.
Meekada viruddha api chandi denawa kiyala me avasthavi kiyanna ona.
Thank you.
Hey, mokada prashne
walata? Honorable Nazir Ahmed, you have 5 minutes. Mulasana ruda garu mantrithumani ma hitanne deparshweema ape garu mantrithumanlaata danta laisthu gatha wisinna mantrithumanlage katha awasan wenaturu මේ විවාදය ඉදිරියට පාත්වාගෙන යා යුතුයි කියලා මා යෝජනා කරනවා සභාවයකද හරි Honorable Nazir Rahman you have 5 minutes
මුලාසන මන්ත්‍රීතුමනි in the emergency law is something not new for Sri Lankans since independence the emergency the country was under emergency law for more than 37 years and almost more than 34 times The emergency law was implemented here. So, why the emergency law was implemented? And there were reasons. People think that the emergency law was implemented only for during wartime, but not so. மிக நீண்ட நாட்களாக வெவ்வேறு காரணங்களுக்காக அவசர கால சட்டம் இந்த நாட்டிலே அமுல்படுத்தப்பட்டிருக்கிறது. குறிப்பாக உங்களுக்கு தெரியும் சுனாமி முடிந்தவுடன் அந்த சுனாமியினுடைய தாக்கத்தை நிவர்த்தி செய்வதற்காக எமர்ஜென்சி லோ இந்த நாட்டிலே அமுல்படுத்தப்பட்டது எங்களுடைய எதிர்க்கட்சி தலைவர் எஸ்ஜேபி தலைவர் ஹானரபிள் சஜித் பிரேமதாஸ் அவர்கள் பேசுகின்ற போது சொன்னார்கள் ஒவ்வொரு காலகட்டத்திலும் இன்று இந்த நாடு பல விடயங்களில் எமர்ஜென்சியிலே இருக்கிறது என்று சொல்லி ஹெல்த்தில் இருந்து ஒரு லிஸ்ட் கொடுக்கப்பட்ட ஒரு விடயத்தை நான் கேட்டுக்கொண்டிருந்தேன் ஆகவே அவ்வளவு விடயங்களையும் தீர்க்கப்பட வேண்டுமாக இருந்தால் இன்று அவசரகால சட்டம் இந்த நாட்டுக்கு தேவை என்பதை சஜித் பிரேமதாச அவர்கள் இங்கு சொல்லியிருந்த விடயத்தை நான் இவ்விடத்தில் தெரிவித்துக் கொண்டவனாக உங்களுக்கு தெரியும் ஆகவே இன்று இந்த அவசரகால சட்டம் மிகவும் அவசியமான ஒரு விடயமாக இன்று பார்க்கப்பட வேண்டிய ஒரு காலகட்டத்தில் நாங்கள் வாழ்ந்து கொண்டிருக்கிறோம் ஆல் யுவர் மெம்பர்ஸ் ஈவன் தி ஒப்போசிஷன் வில் அக்ரி வித் மீ வாட் ஹேப்பன் ஆன் மே 9th அண்ட் வேர் வாஸ் தி லா அண்ட் ஆர்டர் என்னுடைய வீடு என்னுடைய ஆபீஸ் 9ஆம் தேதி எரிக்கப்பட்ட போது அங்கு ஃபிர்தௌஸ் என்ற ஒரு காடையன் அந்த முழு என்னுடைய அலுவலகம் மாத்திரமல்ல நிறைய இடங்களை பத்த வைத்தது மாத்திரமல்ல முழு ஊரிலேயும் இருக்கின்ற அத்தனை போர்டையும் அடித்துக் கொண்டு வருகின்ற போது கூட போலீஸ் பார்த்துக் கொண்டிருந்த அந்த விடயம் மாத்திரமல்ல அதே காடையன் இந்த கொழும்பிலே அறகலைய லீட் பண்ணுகின்ற அதே காடையன் என்னுடைய வீடியோ இருக்கிறது ரணில் டீல் ரணில் கோஹோம் என்று ஒரு குரூப்பை ஒரு முறை லீட் பண்ணுகிறார் நந்தசேன கோத்தபாய கோஹோம் என்று இன்னும் ஒரு குரூப்பை இன்னும் ஒரு பயங்கரவாதமான ஒரு செயலை அன்று அறகலைய அதே காடையன் லீட் பண்ணுகின்ற போது இந்த நாட்டிலே சட்டமிக்க போனது சட்டம் தூங்கிக் கொண்டிருந்தது ஆகவே இன்றும் கூட அந்த ஃபிர்தௌஸ் இந்த அறகலையிலே போராட்டம் என்ற போர்வையிலே நடத்திக் கொண்டிருக்கின்றதை இன்னும் இந்த போலீசால் அரெஸ்ட் பண்ண முடியாத ஒரு துப்பாக்கி நிலையில் தான் நாட்டினுடைய சட்டம் இருக்கிறது அந்த சட்டம் மாற்றப்பட வேண்டிய தேவை இருக்கிறது ஆகவே இவ்வாறான காடையர்கள் இந்த நாட்டிலே சட்டத்தை
ஒழிப்பதற்கு நாங்கள் இடமளிப்போமாக இருந்தால், எதிர்க்கட்சி மெம்பராக இருந்தாலும் சரி, ஆளுங்கட்சி மெம்பராக இருந்தாலும் சரி, இந்த நாட்டிலே நாங்கள் சட்டம் ஒழுங்கை நிவர்த்தி செய்ய முடியாது, இந்த நாட்டிலே அமைதியை கொண்டு வர முடியாது, அபிவிருத்தியை செய்ய முடியாது என்ற யதார்த்தத்தை நாங்கள் புரிந்து கொண்டு பேச வேண்டிய ஒரு தேவை இருக்கிறது. ஆகவேதான் இன்று இந்த இவ்வாறான ஒரு நிலையிலே நாங்கள் எதிர்க்கட்சியாக இருந்தாலும் சரி, ஆளும் கட்சியாக இருந்தாலும் சரி, இந்த நாட்டிலே இவ்வாறான ஒரு விடயத்தை நிவர்த்தி செய்வதற்கு நிப்பாட்டுவதற்கு நாங்கள் எல்லோருமாக சேர்ந்து ஆதரிக்க வேண்டிய ஒரு தேவை இருக்கின்றது என்ற யதார்த்தத்தை கூறியவனாக இன்று எல்லோரும் சொல்லுகின்றார்கள். ரணில் விக்ரமசிங்க பிரதமராக பின்கதவாலை வந்தார் என்று சொல்லுகின்றார்கள். நான் எல்லோரையும் பார்த்து கேட்க விரும்புகிறேன், இந்த நாட்டிலே இந்த பார்லிமெண்ட்லே 225 பார்லிமெண்டேரியன் 196 elected parliamentarians. இந்த நாட்டிலே ஜனாதிபதியை தேர்வு செய்ய வேண்டும் என்று இங்கு சீட்டு குலுக்கி தெரிவு செய்த போது நீங்கள் ஒப்போசிஷனில் இருக்கின்ற மெம்பர்ஸ் அதற்கு விருப்பம் இல்லை என்று சொன்னால் ஏன் ஒரு வாக்கெடுப்புக்கு கலந்து கொண்டீர்கள்? Why did you come and vote? You wanted to become members, you wanted to become a president. By voting by the members of parliament, if someone elected
you have one more minute,
you don't like,
member,
then you say that he had come behind the wall. How this is possible? இந்த நாட்டினுடைய ரணில் விக்ரமசிங்க ஜனாதிபதியாக தெரிவு செய்யப்பட்டது. இந்த 225 பார்லிமெண்டேரியனாலும் 196 மெம்பர்ஸ் நாங்கள் வெறுமனே இங்கு வந்து ரெப்ரசென்ட் பண்ணவில்லை, எங்களை மக்கள் வாக்கு செய்து தெரிவு செய்து மக்களுடைய அபிலாஷைகளை நிவர்த்தி செய்வதற்காக நாங்கள் இந்த பார்லிமெண்ட்டுக்கு வந்திருக்கிறோம். அவ்வாறான மக்களால், அம்மக்கள் பிரதிநிதிகளால் தான் இன்று ஹொனரபிள் ரணில் விக்ரமசிங்க ஹஸ் பீன் எலெக்டட் அஸ் பிரசிடென்ட். And this is under the constitution is valid. Lot of people talk this against the constitution. மாதிரி பேசிக்கொண்டிருக்கிறார். ஆகவே இந்த நாட்டிலே இன்று we are in a critical situation.
Honorable member, your time's up.
There is an economic crisis, not political crisis. The opposition has hijacked the economic crisis into political crisis. Therefore, it is vital that we all get together and resolve the economic issue in order for us to take this country forward. Thank you.